ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්. විශ්ව සාහිත්‍යයේ සිංහල සාහිත්‍ය නිර්මාණ තැබූ මං සලකනු සායන බුද්ධිමය සංවාදය. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්. විශ්ව සාහිත්‍යයේ රසවත් හරවත් තැන් ඔබට සමීප කරමින්, එවැගේම විශ්ව සාහිත්‍ය හා සම්බන්ධව ඔබේ තියෙන ඇල්ම තවදුරටත් කුළු ගැන්වාලීම උදෙසා අපි එහෙමනම් තවත් නිර්මාණයකුත් එකතු කරගෙන විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සමගින් ඔබත් එක්ක එකතු වන්නටයි එහෙමනම් මේ සූදානම් වන්නේ නොවැම්බර් මාසයේ අවසාන අඟහරුවාදා. මේ දැන් ඇතිවෙලා තියෙන කොරෝනා වසංගත තත්ත්වය හින්දා අපේ අවධානය යොමු වුණා මේ වගේ වසංගත කාලවකවානුවලදී රචනා වෙලා තියෙන කෘති පිළිබඳව. මීට කලින් අපි කතා බහ කළා කොලරා කාලයේ ආලේ කියන කෘතිය, ඔබට මතක ඇති. ගේබ්‍රියල් ගාර්සියා මාකෙස් විසින් රචිත කෘතිය පිළිබඳව අපි කතා බහ කළා. එහි සිංහල කෘතියත් අපි අවධානයට ලක් කළා. ඉතින් අද දවසේදීත් අපේ අවධානය මේ වගේ කොලරා කාලයක සිදුවුණු තවත් එක්තරා අනුවේදිනී ප්‍රේම කතාවක් ඔබ හමු වෙ දිගහරින්නට. ඉතින් මෙවර අපේ අවධානය යොමුන්නේ මේ වගේම තවත් කොලරා කාලයක ඒ ජීවන හැලහැප්පීම් සමගින් කලාගිය තුන්කොන් ආදරයක් හා සම්බන්ධ වන කතාවක්. තුන්කොන් ආදරයට පරිබාහිරව විශාල ජීවන දර්ශනයක් පාඨකයා හමුවේ තබන තවත් කෘතියක්. ඒ තමයි ප්‍රංශ ජාතික ලේඛක විලියම් සමර්සෙට් මෝම් විසින් රචිත ද පේන්ටඩ් වේල් කියන කෘතිය. මේක සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා මොනර දැල යන නාමයෙන්. ඉතින් මේ පරිවර්තිකාව ජීවත් වෙන්නෙත් මේ කැංගරු දේශේ. ඇය ස්වර්ණකාන්ති රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභිනියක්. ඇගේ ඇනා කැරෙනිනා පරිවර්තිත නවකතාවට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණ. අපි නොයෙක් විට ඇගේ කෘති පිළිබඳව SBS සිංහල සේවෙනුත් මීට කලින් සාකච්ඡාවට ලක් කරලා තියෙනවා. ඉතින් අද දවසේදී අපි මේ සාකච්ඡාවට ලක් කරන විලියම් සමර්සෙට් මෝම්ගේ ද පේන්ටඩ් වේල් කියන කෘතිය පිළිබඳව කතා බහ කරන්න ශ්‍රී ලංකාවේ විශ්ව සාහිත්‍යය පිළිබඳව යම්කිසි හැදෑරීමක් සිදු කරන තියෙන මෙල්බන් වාසීව සිට ලේඛනයේ දින දිලිනි ඊරියවල සම්බන්ධ කරගන්න සුපුරුදු විදිහට. ඒ වගේම පරිවර්තිකාවත් මේ ඔස්ට්‍රේලියානු දේශයේම වාසය කරන නිසා මෙල්බන් වල අපිත් සමගින් ඉන්න නිසා අපි ආයවත් අද සාකච්ඡාවට එකතු කරගන්නවා. මුලින්ම මම කැමති හඳුන්වා දෙන්නේ කවුද මේ සමර්සෙට් මෝම් කියන ලේඛකයා කියලා. විලියම් සමර්සෙට් මෝම් ක්‍රිස්තු වර්ෂ 1874 දී ප්‍රංශයේ උපත ලැබුවා. ඔහු ප්‍රංශ භාෂාව කතා බහ කළේ, නමුත් සාහිත්‍ය හැදෑරුවේ ජර්මනියේ හයිඩල්බර්ග් විශ්වවිද්‍යාලයේ. ඉන් අනතුරුව වෛද්‍ය විද්‍යාව හදාරලා වෛද්‍යවරයෙකු විදිහටත් ඔහු කලක් කටයුතු කළා තියෙනවා. ජීවිතයේ වැඩි කාලයක් ඔහු වාසය කළ තියෙන බ්‍රිතාන්‍යයේ. විලියම් සමර්සෙට් මෝම් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වුණු ඉංග්‍රීසි ලේඛකයෙක් විදිහට අපිට හඳුනා දෙන්නට පුළුවන්. 1965 වර්ෂයේදී ඔහු මිය යන විට බොහෝ සම්මාන සහ ගෞරව උපාධි ඔහු වෙත පිරිනමලා තිබුණා. විශේෂයෙන්ම 1903 ඔහු විසින් රචිත මෑන් ඔෆ් හොන කියන කෘතිය එළිදැක්වීමත් සමග ඔහු පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහ කරන්න පටන් ගත්ත. පසු කාලෙක විලියම් සමර්සෙට් මෝම් කෙටි කතා, නවකතා, නාට්‍ය ආදී විවිධ ලේඛන කටයුතුවලත් නිරත වුණු පුද්ගලයෙක්. ඔහුගේ අන්තර්ජාතික අවධානයට පාත්‍ර වුණු කෘති විදිහට ද මූන් ඇන් සික්ස් පෙන්ස්, විලා, ද රේසර් බ්ලේඩ් ආදී වශයෙන් කෙටිකතා සහ නවකතා අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ අතරිනුත් ඔහු පළවෙනි ලෝක යුද්ධෙන් පස්සේ කාලේ, ඒ කියන්නේ 1925 විතර ඈත පෙරදිග බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනය පසුබිම් කරගෙන රචනා කරපු ද පේන්ටඩ් වේල් කියන කෘතිය අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණා. මිලියන ගණනින් මෙහි පිටපත් අලිවි වුණා. ඉතින් අද අපි මේ කතා බහ කරන්නේ අන්නේ කෘතිය පිළිබඳව. මේ කෘතිය මේ පොතක් විදිහට බොහෝ භාෂාවලට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, හොලිවුඩ් සිනමාවට පවා නැගුණා. වසර 2006 ද පේන්ටඩ් වේල් නමින් මේක තිරගත වුණා. ඒ නමින්ම නයෝමි වොට්ස්, එඩ්වර්ඩ් නෝටන් කියන දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කළේ. එහිදී එඩ්වර්ඩ් නෝටන් මේ චිත්‍රපටය වෙනුවෙන් අකඩමි සම්මානයට පවා නිර්දේශ වුණා. ඉතින් එවන් වූ අන්තර්ජාතික අවධානයට ලක්වුණු කෘතිය පිළිබඳවයි එහෙමනම් අද දවසේදී අපේ කතාබහට අවධානයට ලක්වන්නේ. එහෙමනම් අපි මුලින්ම කවුද මේ විලියම් සමර්සෙට් මෝම්, ඔහු කොයි වගේ ලේඛකයෙක්ද කියන කාරණාව පිළිබඳව කතාබහ කරමු. මම ඒ සඳහා දිලිනිට ආරාධනා කර සිටිනවා. දිලිනි, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
හොඳයි, විශ්ව සාහිත්‍යයේදී සමර්සෙට් මෝම් කොයි වගේ ලේඛකයෙක්ද?
ඔව සමසිත් මොම් ගැන මං පටන් ගන්නම් මෙහෙම කියලා. මේ ඔහු ඔහුගේ කාලයේ ලේඛකයින් අතරින් වැඩිම මුදලක් අය කළ ලේඛකයා. එහෙම කියලා තමයි ඔහු ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුව හැටියට මං දකින කාරණා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ඔහු කල්පිතය සහ යථාර්ථය අතර ලියන්නේ. ඒ කියන්නේ මේක මේ අර මැජික් රියලිසම් වගේ එහෙම දෙයක් නෙමෙයි. නමුත් ඔහු ගොඩක් වෙලාවට යථාර්ථය තුල නැත්තම් මේ අපි ජීවිතයේ දකින මේ ප්‍රසිද්ධ චරිත, ප්‍රසිද්ධ චරිත, ජනප්‍රිය චරිත, ඔය සියලු චරිත වලින් මේ එකතු කරගත්ත දැනුමක් සහ මේ ඒ එකතු කරගත්ත අවබෝධයක් එක්ක තමයි ඔහු ලියන්නේ. ඉතින් ඒ ලියද්දී ඔහු බොහෝ විට ඔහුගේ කතාව තුළ තියෙන චරිතවලට අර ඇත්ත ජීවිතයේ ඉන්න චරිතවල ලක්ෂණ කෙලින්ම ගන්නවා. මේ ඔහුගේ රචනා ශෛලිය කෙලින්ම සරල සහ ඍජු රචනා ශෛලියක්. යා අනික් කාරණාව තමයි ඔහුගේ නිර්මාණවලට වාණිජමය ආකර්ෂණයක් තිබුණා. ඔහුගේ නිර්මාණ නිතර නිතර මේ සිනමා පටවලට පරිවර්තනය වුණා. සහ ඔහු ඉතා දක්ෂ වේදිකා නාට්‍ය පිටපත් ලියන්නෙක්. ඔහුගේ නිර්මාණවලට වාණිජමය ආකර්ෂණයක් එන්න තවත් කාරණාවක් තමයි ඔහු ලියද්දී පෝල් ගෝජින් වගේ විශිෂ්ට කලාකරුවන්, විශිෂ්ට නිර්මාණකරුවන් ඔහුගේ ඔවුන්ගේ චරිත වල සංකීර්ණත්වය සහ දුර්වලතා යොදා ගන්නවා මේ ඔහුගේ ලේඛන කලාව ඇතුළට. නම් කෙවල චරිත ඇතුළට, නවකතාවල චරිත ඇතුළට, කෙටි කතාවල චරිත ඇතුළට යොදා ගන්නවා. ඔහුගේ මේ යොදා ගන්න නිසා ඔහුට නඩුහබවලට පව පැටලෙන්න සිද්ධ වෙනවා. ඊළඟට ලෝකයේ ඔහුව කොතරම් ආදරෙන් මැරඳගත් නිර්මාණකරුවෙක්ද කියනවා නම් ඔහු වරක් ලියු නාට්‍ය 10ක් යුරෝපය පුරා එකවර ප්‍රදර්ශනය කරලා තිබෙනවා. ඒ වගේම තමයි ඔහු ලියු නවකතා 10ක් එකවර ප්‍රකාශනයටපත් කරලා තියෙනවා. ඇත්තටම ලෝකය පිළිගත් නිර්මාණකරුවෙක් කියලා මේ මට හඳුන්වන්න පුළුවන් සමසෙට් මො.
ඔව්, Painted Veil කියන කෘතියේ ප්‍රධාන චරිත තුනක් තියෙනවා. වෝල්ට් වෛද්‍යවරයා, කිටි බොහොම උසස් පැලැන්තියක හැදී වැඩෙන ඒ ආකාරයට ජීවිතය ගත කරන මේ කාන්තා චරිතයේ ප්‍රධාන චරිතය. ඊට අමතරව ඇය අනියම් ඇසුරක් ඇති කරගන්නා මේ යටත් විජිත ලේකම්වරයා විදියට හොංකොන් දේශයට පැමිණෙන චාලි ටවුන්සෙඩ්. ඉතින් මේ තුන්දෙනා අතර දිව යන මේ කතාව මොන වගේ කතාවක්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි අපේ ශ්‍රාවකයාට පුංචි අවබෝධයක් ලබා දුන්නොතින් හොඳයි කියලා මම හිතනවා. මොකද මේ කෘතිය කියවපු නැති අයට ඒ සම්බන්ධයෙන් යම් උනන්දුවක් ඇති වෙන්නත් අපි මේ සිදු කරන සාකච්ඡාව වඩාත් අර්ථවත්ව වුණට දැනවීම උදෙසාත්. The Painted Veil මොන වගේ කතාවක්ද තිලිනි?
මේ කතාව ගොඩනැගෙන්නේ කීටි කියන තරුණ ඉතා නව යෝන් තරුණිය, බොහොම මන්නක්කාර සහ හිතුවක්කාර දඩබ්බර යෝන් තරුණිය, සෙල්ලක්කාර තරුණියට මුණගැහෙනවා වෝල්ට ෆේන් කියන පුද්ගලයා හදිසියේ. නමුත් ඒ මොහොතේ වෝල්ට ෆේන් ඇය කෙරෙහි ආදරෙන් බැඳෙනවා. නමුත් ඇයට ඔහු ගැන කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් අවස්ථානුකූලව කාලයත් සමඟ වෝල්ට කිටිට විවාහ යෝජනාවක් ගේනවා. ඒ මොහොත වෙනකොට කිටිගේ චරිතය සහ හැදියාව පිළිබඳව කිටිගේ පවුලේ අයට පවා ප්‍රශ්න පැන නැගිලා තියෙන මොහොතක්. ඉතින් ඇගේ මවගේ පැහැදිලි කිරීම සහ සියලු දේ නිසා ඇයට හිතෙනවා කිසිම ආදරයක් මොහු කෙරේ නැතත් ඔහුව විවාහ කර ගැනීමෙන් නිවසින් පිට වෙලා තමාගේ ජීවිතය ගෙවා ගැනීමේ හැකියාවක් ඇයට ලැබෙනවා කියලා. ඉතින් ඒ වගේ සරල තැනකින් ඇය තීරණය කරනවා ඔහුව විවාහ කරගන්න. ඊට පස්සේ ආයෙත් කාලයක් සමග මොවුන් දෙදෙනා යනවා මේ චීන ඔපෙරාවක් බලන්න. මේ චීන ඔපෙරාව බලන මොහොතේ ඇය ඉඳගන්නවා චාල්ස් නැමැති පුද්ගලයා ළඟ. චාල්ස් පැමිණෙන්නේ ඔහුගේ බිරිඳ සමග. කෙසේ හෝ ඇය චාල්ස් සමග ප්‍රේමයෙන් බැඳෙනවා කිටි. ඊට පස්සේ ඔහු නිසා ගැබ් ගන්නවා. ඔහු නිසා ගැබ්ගත් බව සහ එම ප්‍රේමය පිළිබඳව වෝල්ටර්ට හෙළිදරව් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී වෝල්ටර් ඉතාමත් කැළඹීමට පත් වෙනවා. ඒ අතරේ ඔහු වෝල්ටර් එසේ කැළඹීමින් සිටින අතරේ කිටි චාල්ස්ගේ නෙල්ලීමක් කරනවා ඔහුගේ බිරිඳගෙන් දික්කසාද වෙලා ඇය සමග එන ලෙස. නමුත් ඒ අවස්ථාවේදී චාල්ස් තමන්ගේ බිරිඳගෙන් වෙන්වීම ප්‍රතික්ෂේප කරනවා. එතෙන්දී කිටිගේ ඇත්තටම බලාපොරොත්තු සුන් වෙනවා. දැන් ඇයට වෝල්ට සමග ජීවත් වෙන්න වෙනවා. මේ අතරේදී කොලරා සංගතය පැතිරී යනවා හොංකොං වල. වෝල්ට් වෛද්‍යවරේ කොහු කිටීට ආරාධනා කරනවා ඔහු සමග කොලර රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පිටත් වී යාමට. චාල්ස් අහිමිවීමෙන් නැගේ හිතේ පවතින වේදනාවන් තමාගේ කුස තුළ වැඩෙන දරුවා පිළිබඳ හැඟීමත් සියලු දේ නිසා ඇය තීරණය කරනවා ඔහු සමග යන්න. එහිදී වෝල්ට් අහිංසක රෝගීන්ට ප්‍රතිකාර කරන හැටි ඔහුගේ මානව දයාව පිළිබඳව දකිනවා. ඒ අතර ඇයට මුණ ගැහෙනවා කන්‍යා සොයුරයක්. ඉතින් ඇගේ මඟ පෙන්වීමෙන් ඇය බොහෝ දේ තේරුම් ගන්නවා ජීවිතය ගැන. මේ විදිහට ජීවිතය ගැන අවබෝධ කරගෙන අවසානයේ ඇත්තටම ඇය සහ වෝල්ට දෙදෙනාම එකිනෙකාගේ වැරදි තේරුම් අරගෙන එකිනෙකා අතින් සිදුවන දුර්වලතා ඉවසමින් එකිනෙකාට ගෞරව කරන්න පෙළඹෙනවා. කතාවේ අවසානය මං නොකිය ඉන්න කැමති මේ ඉතාමත්ම සුන්දර සහ ඉතාමත්ම යථාර්ථවාදී කතාවක් පාඨකින්ට ආරාධනා කරමු කතාව කියවන්න කියලා. කතාව කියවපු අය ඒ පිළිබඳව මොන දැක්මක්ද ඒ ගැන ඇති කරගත්ත කියන එක කතා කරමු.
ඔව්. දැන් මේ වගේ බොහෝ කෘති තුළින් අපිට යම් ජීවන දර්ශනයක් ළඟා කරලා දෙනවා. විශේෂයෙන්ම විශ්ව සාහිත්‍යයේදී අපිට හමු වෙන කෘතිවලින් අපි ලෝකයේ නොදකින පැත්තක් දකිනවා. විවිධ ජාතීන්ට අයත් ජීවන ශෛලීන්, ආකල්ප, සිතුම් පැතුම්, ජීවන රටා, ඔවුන් යම් දෙයක් දරාගන්න ආකාරය, යමකට මූණ දෙන ආකාරය, මේ හැම එකක්ම අපි විඳිනවා, පොතක් තුළින් අපි දකිනවා. එහෙම බැලුවාම සමසිට මෝම්ගේ ද පේන්ටඩ් වේල් තුළින් පාඨකයාට ලබා දෙන ජීවන දර්ශනය පිළිබඳව ඔබට තියෙන කොයි වගේ ආකල්පයක්ද දිලිනි?
මට ඇත්තටම හිතෙන්නේ නම් මේක මේ යෝන ආශාවන් සහ අත්දැකීම් මදකම හේතුවෙන් වැරදි චීර්ණවලට එළඹීමේ අවදානම පිළිබඳව කතා කරනවා. ඒ වගේම ප්‍රේමය සහ පුද්ගල සබඳතා නිසා ඇතිවන කලකිරීම් ගැන කතා කරනවා. ඊළඟට ක්‍රමයෙන් ජීවිතය බෙදා ගැනීමේදී කාලය සමග එකිනෙකා පිළිබඳ අවබෝධය ලියලා වැඩෙන හැටි, ඒ සඳහා කාලය අවශ්‍ය බව සහ එකිනෙකා කෙරෙහි පුද්ගලයන් ගෞරව කරන්නට කාලයත් සමග පෙළඹෙන හැටි ජීවිතය බෙදා ගැනීමේදී, ඒත් එක්කම ජාතිවාදය සහ ජාතිකවාදය විසින් නොමිනිස්කම් මතුවෙන හැටිත් කතා කරනවා. දැන් ඔය කොලරාව අවස්ථාවේදී එම රටේ පුද්ගලයන් සුළු පවතින සම්ප්‍රදායන් අනුව ඔවුන් මළගිය පුද්ගලයෙක්ගේ මේ මෘත ශරීරය ගෙදර තියාගන්නවා. මේ ඔවුන් හිතනවා මේ ආත්මය පිටව යනකල් මෘත ශරීරය ගෙදර තියෙන්න ඕනේ කියලා. නමුත් ඒ අවස්ථාවේදී මේ වෝල්ටර් ෆේන් කියනවා මෙහෙම කරන්න බෑ, මේක වසංගතයක්, මේ කෙනෙක් මිය ගියොත් ගෙදර තියා ගන්නවට වඩා හොඳම දේ බලලා දැමීමයි කියලා. ඒ වගේ අවස්ථාවලදී චීන ජාතිකයින් ඒ ගැන කටයුතු කරන හැටි, විරුද්ධ වෙන හැටි, පිටස්සර ඉන්න අමානයට ලක් කරන හැටි, ඒ වගේ දේවල් ගැන මේ කතාව තුළ කතා කරනවා. ඊළඟට ප්‍රේමය අවධානය සහ වගකීම එකක් වූ තැන සොම්නස වර්ධනය වන බව මේ කතාවෙන් කියවෙනවා කියලා මට හිතෙනවා.
හොඳයි, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා දිලිනි. අද දවසේදී අපි මුඛ්‍ය කරගත්තා වූ මේ ග්‍රන්ථය සමර්සෙට් මෝම්ගේ ද පේන්ටඩ් වේල් කියන කෘතිය, එහි අලංකාරත්වය, සාහිත්‍යමය රසය අපේ ශ්‍රාවකයාට සමීප කරන්නට මෙවරත් විශ්ව සාහිත්‍ය සිංහල පිය සටහන් සඳහා අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුති. අයිබෝන්.
අයිබෝන් දිනෝක්ෂි, බොහොම ස්තුති.
එහෙමනම් දැන් මීළඟ අවධානය යොමුවන්නේ මෙහි සිංහල පරිවර්තනය පිළිබඳව. මොනර දැල යන නාමයෙන් මෙහි සිංහල පරිවර්තනය සිදු කරලා තියෙන මෙල්බන් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ අපි දැන් මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා. ආයිබෝන් ස්වර්ණකාන්ති.
ආයිබෝන් දේලුක්ෂි.
දැන් මේ සමර්සෙට් මෝම්ගේ ද පේන්ටඩ් වේල් කියන කෘතිය මොනර දැල නමින් සිංහලයට පරිවර්තනය වීම කියන මේ සිදුවීම් දාමයේදී මේ නමත් ඉතාමත් වැදගත් ස්වර්ණකාන්ති. ඇයි මේක මේ මොනර දැල කියලා නම් කරන්න හිතුනේ?
දැන් පේන්ටඩ් වේල් කියලා මේ පොත මාතෘකාව දාලා තියෙන්නේ, lift not the painted veil which those who live call life කියලා Percy Shelley කියන කවියා ලියපු මේ පද්‍ය පන්තියකින් තමයි, ඒකේ පළවෙනිම පදයෙන් තමයි මාතෘකාව උපුටාගෙන තියෙන්නේ. මේකේ තේරුම තියෙන්නේ ජීවිතය කියන්නේ සායම් ගැල්ලූ දැලක්. ඒකෙන් තමයි අපි ජීවිතය කියන එක වහගෙන ඉන්නවා මිනිස්සු. ඒ කියන්නේ මොකද්ද? ජීවිතේ තියෙනවා ව්‍යාජය. සැබෑව පේන්නේ නැහැ එතකොට. ඉතින් අපි මේ දැල ඔසවලා පසෙකට කරලා බැලුවොත් මොකද්ද පේන්නේ? සැබෑව පේනවා. ඒ සැබෑව එච්චර වර්ණ ගැන්වු කොට වගේ සුන්දර නැහැ. ඒ හින්දා තමයි ඒ වගේ කතාවක් රැගත් මේ නව කතාවට ලේඛකයා මේ නම පාවිච්චි කරේ ද පේන්ටඩ් වේල් කියලා. ඉතින් මම මේක පරිවර්තනය කරන්න ගත්තහම මට වර්ණ ගැන්වූ කියලා හරි පාට ගැන්වූ කියලා හරි සායම් කළ දැල හරි කියලා කිව්වම මට ඒක ඉච්චල කලාත්මක වුණේ නැහැ. ඒකෙන් මට අවශ්‍ය දේ කියවෙනව මදි කියලා මට හිතුණා. මේක එක සමාජ පන්තියක ජීවිතයක් විවරණය කරන්නේ. නිකන් සමාජ පන්තියක් නෙමෙයි, බොහොම ඉහළ තලයේ සුපිරි පෙළැන්තියක්. යටත් විජිත යුගයේ අපේ ලංකාවෙත් ඒ වගේ කට්ටිය හිටිය. ඒ වගේම සුදු ජාතිකයන් ගිහිල්ලා හොංකොං නගරේ ජීවත් වෙන කාලේ, ඒක හොංකොං නගරේ යටත් කරගෙන ජීවත් වෙන කාලේ, ඒ කාලේත් ඒගොල්ලන් උනත් ජීවත් වුණේ බොහොම සුඛෝභෝගී විදියට. ඉතින් අපේ භාෂාවේ ඔය වගේ ආඩම්බර අහංකාර ඉහළ පෙළැන්තියේ කෙනෙකුට අපි ශාවඥ විදියට කියනවා මොනරෙක් කියලා. ඉතින් මට ඒක හින්දා සංකේතවත් නමක් දැම්මනම් හොඳයි කියලා හිතිලා තමයි මට මේ මොනර කියන අපේ ලස්සන වචනය, ඒ වර්ණවත් බව, අහංකාර බව, ඉහළ පෙළැන්තිය කියන එක ඇඟ වෙනවා. ඉතින් මට ඒක හින්දා තමයි මම ඒ විදියට මොනර දැල කියලා මගේ පොතට පරිවර්තනයට මම මාතෘකාව යොදාගත්තේ.
හොඳයි, මේ මීළඟට ඇත්තටම කුතුහලයක් ඇති වෙනවා. දැන් අපි දන්නවා පරිවර්තකයන් විසින් යම් යම් ග්‍රන්ථ තෝරා ගැනීමේදී ඔවුන්ගේ පෞද්ගලික නිර්ණායකක් තියෙනවා මේ කෘතිය පරිවර්තනය කරන්නට තෝරා ගැනීම සඳහා. ඊට අමතරව දැන් පොදුවේ දැනෙන රසඥතාවයකුත් තියෙනවා පොදු පාඨකයෙක් විදිහට. දැන් මේ ද පේන්ටඩ් වේල් කියන කෘතිය මොනර දැල විදිහට පරිවර්තනය කරන්න ඔබ තෝරා ගැනීමේදී දැන් මේ මුල් කෘතිය පිළිබඳව සහ ඒ ලේඛකයාගේ ඒ ශෛලිය පිළිබඳව පරිවර්තිකාව විදිහට ඔබට කොහොමද දැනුනේ?
සමසෙත් මොම් ඉතාම විශිෂ්ට ගණයේ ලෝක පූජිත ලේඛකයෙක්, ඉතාම ජනප්‍රියයි මිලියන ගානින්. ඒ කාලෙත් අද නෙමෙයි, ඒ කාලේ වුණත් මිලියන ගානින් එයාගේ පිටපත් අලෙවි වෙන තත්වයක හිටියේ. පේන්ටඩ් වේල් කියන කෘතියත් ඒ වගේ තමයි, මිලියන් ගණන් පිටපත් අලෙවි වෙච්ච ඉතාම ජනප්‍රිය සිනමා මාධ්‍යයට පවා හසු වෙච්ච පොතක්. ඉතින් ඒ ජනප්‍රිය වුණේ ඒ කතාව ගලා යෑම සුන්දරකමක් තිබුණා, ඒ වගේම හදවත ස්පර්ශ කරන ගතියකුත් තිබුණා. ඉතින් අපි හරිම ආදරේ ප්‍රේම කතා කියවන්න ආදර ආසයිනේ අපේ කට්ටිය. ඉතින් ඒ ප්‍රේම කතාවට යටින් දුවන විශාල ඛේදවාචකයකුත් මේ පොතේ තියෙනවා. ඊටත් වඩා තියෙනවා, මේ ඛේදවාචකයෙන් පොත අවසන් වෙන්නේ නැහැ. කොහොමද ඒ ඛේදවාචකය සැනසීම කරා ගෙනියන්නේ අන්තිමට? ජීවිතේ දුකෙන් කෙලවර කරන්නේ නැතුව අන්තිමට මේක සැනසීම කරා රැගෙන යනවා. මං ඒ ආකල්පයට හරියට මේ ලෙංගතු වුණා.
මීළඟ කාරණේ තමයි ස්වර්ණකාන්ති, මේ දැන් මේ විදේශ කෘති පරිවර්තනයේදී පරිවර්තකයා හෝ පරිවර්තිකාව ගිලිලා සිටින්නේ මේ වෙනස්ම වූ පරිසරයක ලියවුණු ඇතුළත් වුණු සිදුවීම් දාමයක් සමග. දැන් එතකොට ඒ පරිසරය, ඒ කාලවකවානුව, ඒ කතා අන්තර්ගතය සිංහලට අරගෙන එද්දී, එසේත් නොමැතිනම් වෙනත් භාෂාවකට අරගෙන එද්දී හැම පරිවර්තකයෙක් හෝ පරිවර්තිකාවක්ම මේ යම් යම් අභියෝගවලට මූණ පානවා. දැන් මේ කෘතිය ද පේන්ටඩ් වේල් මොනර දැල බවට පත්කරලීමේ ක්‍රියාදාමයේදී පරිවර්තිකාව විදිහට ඔබ මුහුණ දුන්න අභියෝග සහ ඔබේ අත්දැකීම් මොනවද?
මම ඇත්තටම මං හිතන්නේ මේ පොත කරනකොට මම පරිවර්තන පොත් 30ක් විතර කරලා තිබුණා. ඉතින් මීටත් වඩා හුඟක් ගැඹුරු පොතුත් මම මේ වෙනකොට කරලා තිබුණා. ඉතින් මට ඒක හින්දා මං හිතනවා පරිවර්තන කාර්යය මට තරමක පළපුරුද්දක් අත්දැකීමක් තිබුණා කියලා. ඒක හින්දා මට මේ පොත තදබල අභියෝගාත්මක දෙයක් විදිහට මට එච්චර දැනුන්නේ නැහැ. මොකද මේකේ භාෂා ශෛලියත් සරලයි. මොකද කෙලින්ම ඉංග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසි ජාතික පුද්ගලයන්ගේ චරිතය. ඉතින් ඒ වගේ පොත් මම සිය ගණනාවක් කියවලා තියෙනවා, හදාල්ලා තියෙනවා. ඒක හින්දා මට මේක ඒ තරම් විශාල අභියෝගයක් වුණේ නැහැ. මේ පොත ඒ තරම්ම ගැඹුරුම භාෂා ශෛලියක් තියෙන පොතක් නෙමෙයි, සෑහෙන සරලයි. ඒක තමයි මම හිතන්නේ ඒ කාලේ විදියට හුඟක් ජනප්‍රිය වුණෙත් මිනිස් සාමාන්‍ය අයටත් කියවලා වින්දනයක් ලබා ගන්න පුළුවන් වෙච්ච පොතක් හින්දා. ඉතින් ඇත්තටම මාතෘකාව වගේ දේවල් තමයි අභියෝග මාතෘකාව යොදනයක මට ටිකක් අභියෝගයක් වුණා. ඒ අර විශාල අභියෝගයක් කියන දෙයක් මේ පොත කරනකොට මට ඇත්තටම තිබුණේ නෑ. මං හිතන්නේ ඒක මගේ පළපුරුද්දත් එක්ක මට මේක පහසු වෙන්න ඇති කියලා.
ස්වර්ණකාන්ති, අවසාන වශයෙන් කෙටියෙන් දැනගන්න කැමතියි මේ ඔබ බොහෝ පරිවර්තන සිදු කරලා තියෙන තැනැත්තියක්. ඔබගේ අවසාන පරිවර්තන උත්සාහය වුණේ මොකද්ද?
මම මිල්ක්මන් කියන පොත පරිවර්තනය කරා මෑතකදී. ඒක තමයි පහුගිය දවස්වල පොත් ප්‍රදර්ශනයේදී අලෙවි වුණ මගේ පොත. ඒක අලුත්ම පොතක්. 2018 ද බුක ප්‍රයිස් කියන සම්මානය ලැබිච්ච පොත. අයර්ලන්ත ගරිල්ලා යුද විප්ලවීය පසුබිම කරගෙන අවුරුදු 18ක් වයස ඇති තරුණ කෙල්ලක් මේ පසුබිමේ තියෙන සංකීර්ණ තත්ත්වයන්ට මුණ දීපු හැටි තමයි මේ පොතේ තියෙන්නේ. ඒක තමයි මම අලුතෙන්ම කරපු පොත.
හොඳයි, අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මෙවර විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් අපේ මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව ස්වර්ණකාන්ති රාජපක්ෂ. ඒ වගේම අපි ඔබට සුභාශිංස නරගිනෙනවා තවත් මෙවැනි වූ හරවත් රසවත් නිර්මාණ ඔබ අතින් බිහි වේවා. ඒවා කියවන පාඨක පිරිසට තවත් අලුත් රසඥතාවයක් එකතු කරගන්නට ඔබට හැකියාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා. බොහොම ස්තුතියි අපේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව.
බොහොම ස්තුතිවන්තයි. ඉතාම රසවත්, ඒ වගේම ඉතාම ප්‍රයෝජනවත් හරබර රස වැඩසටහනක් විදියට මම දකිනවා. ඔබට බොහොම ස්තුතියි මේ වගේ අදහස් සහ පොත්පත් අපේ පාඨකයට ඉදිරිපත් කිරීම ගැන.
විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයායන සාහිත්‍යමය චාරිකාව සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියෙන්. මේට පෙර විකාශය වූ විශ්ව සාහිත්‍යයෙන් වැඩසටහන් වලට සමන් දෙන්නට පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට sbs.com.au/sinhalese. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.